ප්‍රධානමැතිතු ආරම්භයේදී යෝජනා ගරු රංජිත් සොයිසා මන්ත්‍රීතුමා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද දින න්‍යායපත්‍රයේ යෝජනා පිළන් දැනුම් දීමේ අර්ථයේ විෂය අංක 1 වශයෙන් දැක්වෙන ශ්‍රී ලංකා සේවා පිරිස්කරමනාකරණ ආයතනයේ සංශෝධන පනත් කෙටුම්පත ඉල්ලා අස්කර ගැනීමට ස්වභාවයේ අවශ්‍යරේ ඉල්ලා
ස්වභාවයකද
ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 සිට 5 දක්වා සුරාබද්ද සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර
කියන්නේ I wish to withdraw item number 7 sir
item number 7 the entire thing 1 2 3 house agrees Honorable Minister of Finance to move 1 to 5. Before that, can I... Maker, this, I don't read this. අද දින සලකා බැලීම නියමිත න්‍යායපත්‍රයේ විෂයාංක 1 ලෙස සඳහන් සුරාබද්ද සංශෝධන නැමැති පනත් කෙටුම්පත 2018 ජූලි මාස 19 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව 2018 අගෝස්තු 7 වෙනි දින රජයේ මුදල් පිළිබඳ කාර්ක සභාවේදී සලකා බලා ඒ සම්බන්ධයෙන් ඒකීකාරක සභාවේ වාතාව 2018 අගෝස්තු 18 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බවත් න්‍යායපත්‍රයේ විෂය අංක 2 ලෙස සඳහන් අමරදේව සෞන්දර්යශා පරීක්ෂණ කේන්ද්‍රය නැමැති පනත් කෙටුම්පත 2018 ජූලි මාස 18 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව 2018 අගෝස්තු 14 වෙනි දින නෛතික කටයුතු දූෂණ විරෝධී හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්ය සභාවේ සලකා බලා ඒ සම්බන්ධයෙන් වකීකාර සභාවේ වාතාව 2018 අගෝස්තු 23 වෙනි දින පාර්ලිමේන්තුව ඉදිරිපත් කරන ලද බවත් න්‍යායපත්‍රයේ විෂයාංක 3 සිට 5 දක්වා සඳහන් නිෂ්පාදන බදු විශේෂ විද්‍යාදාන පනතේ පනතේ යටතේ නියමයන් 3 2018 අගෝස්තු 7 වෙනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදුව 2018 අගෝස්තු මාස 20 වෙනි දින රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාවේ සලකා බලා ඒ සම්බන්ධයෙන් වකීකාර සභාවේ වාතාව 2018 අගෝස්තු 23 වෙනි දින එනම් අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මේ සභාවට දැනුම් දෙන්න කැමැති වෙමි. ගරු
Early, I made a mistake, sir. Item number 27, sir. Withdraw.
It's not item 7.
Item number 27.
House agrees? House agrees?
Aye.
Garu, mudal amathithuma. ඔබතුමාට විනාඩි 20ක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දින ඉතාමත්ම වැදගත් කෙටුම්පත් කීපයක් පිළිබඳ දෙවනිවර කියවීමේ විවාදයට සහභාගී වීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. අපේ රටේ අප්‍රමාණ වටිනා නිර්මාණකරුවෙක් මෑතකදී අප අතරින් වියෝ වුණා. WD අමරදේව නමින් අපි කවුරුත් දන්නා මහා සංගීතඥයා එසේ අප අතරින් වියෝ වුණත් එතුමාගේ නිර්මාණ කාර්යයන්
නියෝජ්‍ය
කතානායකතුමනි ගරු සභානායකතුමා විසින් දැන් න්‍යායපත්‍රය ඇතුළු කළ තිබෙන අයිතම් අංක 27 ආණ්ඩුව ඉල්ලාස් කරගත්තා. මෙහි තිබෙන්නේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතාට වැටුපා දීමනා කිරීමට අනුමැතිය ලබා දී තිබෙන කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබිලා තිබිච්ච යෝජනාව තමයි වසර 3කට වඩා ප්‍රමාද වී තිබෙන එකක් තමයි මේක. මේ නැවත ඔබතුමාලා අයින් කරගන්න. ඒ නිසා අපි දැනගන්න කැමති සභානායකතුමාගෙන් ඔබතුමාලා ඉවත් කරගන්න පදනම මේ සභාවට කෙටියෙන් හරි පැහැදිලි කරන්න.
නායක රැස්වීමදී මේකෙන් සාකච්ඡා කරන්න පුළුවන්. නෑ. ඔව් පක්ෂ නායක රැස්වීමේ සාකච්ඡා දිග්ග. ආණ්ඩුව රජයේ තමයි ආණ්ඩුවේ මේ වැඩ කටයුතු තීරණය කරන්නේ. එනිසා අපි මේක පක්ෂනායක රැස්වීමේ සාකච්ඡා කරන්න පුළුවන්.
ගරු සභානායකතුමා කවද්ද අපේ පක්ෂනායක රැස්වීම ඉදාගෙන තින්නේ? අදද හෙටද? අද තුනට එක සාකච්ඡා කරන්න පුළුවන්. අනුරුත් සනායක මන්තුමා
කියන එකට අපි එකඟ වෙනවා. පක්ෂනායක රැස්වීමේ එකඟතාවයකට ඇවිල්ලා එතුමා මේක ඉල්ලාස් කරගත්තා. ඒකට අපි ප්‍රශ්න කරන්නේ නැහැ. හැබැයි දැන් මෙතුමා මේ සභාවේ ඉල්ලාස් කරගෙන පක්ෂනායක රැස්වීමේදී කතා කරේ. ඒක පළක් නැහැ නේ. ඔබතුමාට මේ ඒ නිසා ඔබතුමා දැන් ඉල්ලාස් කරගත්තේ සභාවේ නිසාම. මොකද අපි අතර පක්ෂ නායක රැස්වීම මේ එකඟතාවයකට ඇවිල්ලා ඉල්ලාස් කර ගැනීමක් හෝ තබා ගැනීමක් වුණා නම් මෙතන පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. හැබැයි තමුන්නාංශේ ඔව් ආණ්ඩුවේ වැඩ කටයුතු තීරණය කරන ආණ්ඩුව. හැබැයි මේ තා පැහැදිලි ලෙසම විගණකාධිපතිවරයාගේ හැමදාමත් හිටපු සෑම විගණකාධිපතිවරයෙකුටම ඔහුටම විශේෂ වන පරිදි මේ වැටුප්තල සහ වර්ධකයන් අපි ලබා දීලා තිබෙනවා. මේ අද නෙවෙයි අර ඈප මහත්මයාටත් අපිට ওই විදිහෙන් ලබා දුන්නා. දැන් තමුන්නාංශයේ මේ ඉදිරිපත් න්‍යාය පත්‍රයට ඇවිල්ලා තිබෙන මේ යෝජනාව ඉල්ලාස් කරගන්න. අපිට සාධාරණ සැකයක් මතු වෙනවා. දැන් වර්තමාන විගණකාධිපතිතුමා ගාමිණී විජේසිංහ මැතිතුමා රාජ්‍යයේ විශාල මූල්‍ය අක්‍රමිකතාවයන් පිළිබඳ විශාල සමාජ මතයක් ගොඩනගමින් තිබෙනවා. ඒතර අපිට සාධාරණ සැකයක් තිබෙනවා. එම ගොඩනගමින් තිබෙන සමාජ මතයේ එතුමාට දුර්වල කිරීම සඳහා එතුමාට යම් බලපෑමක් එල්ල කිරීම සඳහා තමුන්නාංශල එතුමාගේ වැටුප් වර්ධකයන් සහ අනිකුත් දීමනා ඉල්ලාස් කරගන්න කටයුතු කරනවාද කියන සාධාරණ සැකයක් අපිට තියෙනවා. මොකද එතුමා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ වෙලාවේ ඉතා විශාල ලෙස රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිලධාරීන්ගේ අමාත්‍යවරුන්ගේ සිද්ධ වෙන වංචා දූෂණ නාස්තිය පිළිබඳ විශාල එළිදරව් කිරීම කරනවා. ඒක අද ආණ්ඩුවට හිසරදයක් වෙලා තියෙනවා. දැන් ආණ්ඩුවේ හිසරදයක් වී තිබෙන එක තමයි මේ පරිගැනීමක් ලෙසද කියන එකද. මොකද ගරු කතානායකතුමනි විගණකාධිපතිවරයා ආණ්ඩුවේ නිලධාරියෙකුට වඩා පාර්ලිමේන්තුවට වගේ කියන්නේ. ඒ නිසා තමයි මේක ආණ්ඩුවේ වැඩක්ම නෙවෙයි. එතුමාට අවශ්‍ය වෙන වැටුප් වර්ධක සහ අනිත් ඒවා ලබා දීම පාර්ලිමේන්තුව වගේ කීම. එනිසා මේක ආණ්ඩුවේ මහමාර්ග අමාත්‍යාංශයේ ටෙන්ඩරයක් ගැන නම් තමුන්වහන්සේ වගේ කියන්නේ. හරිද? මොකක් හරි. නමුත් එහෙම එකක් නෙවෙයි මේ. මේ නිශ්චිත වශයෙන් ඇවිල්ලා පාර්ලිමේන්තුවට තමයි විගණකාධිපතිවරයාගේ වගකීම සහ ඔහුගේ වැටුප් වර්ධකයන් පිළිබඳ ලබා දීමේ බලය තිබෙන්නේ. ගරු යෝජනා ඉල්ලාස්
කරනවා. ගරු මන්තුමා, දැන් අද කොහොමත් හවස අපි නෑ ඒක පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න පුළුවන් ගරු කතානායකතුමාට.
අද හවස ඔබතුමා ලෝක බේරගන්න.
ගරු ඇමතුමා,
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, WD අමරදේව නමින් අපි කවුරුත් දන්නා මහා සංගීතඥයා එසේ අප අතරින් වියෝ වුණත් එතුමාගේ නිර්මාණකාරයන් ඉතා දිගු කාලයක් මේ සමාජය තුළ පවතින බවට නොඅනුමානයි. නිදහසින් පස්සේ ශ්‍රී ලංකා අනන්‍යතාවයක් සහිත සංගීත කලාවක් පිළිබඳ විවිධ උත්සාහයන් ගත් කලාකරුවන් බොහෝ දෙනෙක් හිටියා. ඒ අතර විශාරද අමරදේව ඉතා කැපී පෙනෙන දායකත්වයක් තමන්ගේ හැකියාවන් තුළින් අපේ රටට ලබා දුන් බවට මම හිතන්නේ සියලු දෙනාම පක්ෂභේදීන් තොරව එකඟ වෙනවා. උත්තර භාරතීය සංගීතයේ ප්‍රවීණයෙක් විදිහට එතුමා මතුවෙලා ලංකාවේ ජන සංගීතයන් හොඳින් හදාරලා නව නිර්මාණ රාශියක් සමාජගත කරන්නට එතුමාට හැකි වුණා. ඒ නිසාම වයිලින් වාදකයෙක් විදිහට සංගීත වෘත්තිය පටන් අරන් ලංකාවේ සිටි සම්භාව්‍ය ගායකයෙක් වගේම තනු නිර්මාණකරුවෙක් විදිහටත් එතුමා විශාල ජනාදරයක්කට ලක් වුණා. එතුමාගේ නමින් ඒ නිසාම මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටුවන අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය ඇතිකර ගැනීමට අවශ්‍ය ආයතනික විහුවය මේ පනත් කෙතුම්පත තුළ අපි සඳහන් කරලා තියෙනවා. ඒක අපි ඉදිරිපත් කරනවා. මේ කේන්ද්‍රයේ පිහිටුවීමෙන් බලාපොරොත්තු වෙන්නේ නැසී ගිය පණ්ඩිත අමරදේවයන්ගේ සියලු නිර්මාණ සහ ජීවිතයට අදාළ දේවල් එක්රැස් කරමින් සුරක්ෂිත කරමින් අනාගත පරපුරට ඒවා අධ්‍යයනය කරන්න වගේම නව නිර්මාණය කිරීමේ ආයතනයක් බිහි කර ගැනීමයි. අමරදේව කේන්ද්‍රය තුළ සංගීත පර්යේෂණ විද්‍යාගාරයක්, ලේඛනාගාරයක් වගේම කෞතුකාගාරයක් ඇති කරන්නට අපි දැන් කටයුතු කරමින් ඉන්නවා. මෙවැනි ආයතන ලෝකයේ සිටි ප්‍රතිභාපූර්ණ කලාකරුවන් නමින් පිහිටවල තියෙනවා. ඉන්දියාවේ ශාන්ති නිකේතන්, රබීන්ද්‍ර භාරතීය විශ්වවිද්‍යාලය වැනි අධ්‍යයන ආයතන වගේම ඉතාමත්ම උසස් තත්ත්වයේ සෞන්දර්ය කේන්ද්‍රයක් මේ තුළින් නිර්මාණය කිරීම අප අමාත්‍යාංශයේ අරමුණයි. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි රජයක් විදිහට කලාකරුවන්ගේ නිර්මාණශීලී නිදහස් ආරක්ෂා කිරීමට මේ වෙනකොටත් විශාල වශයෙන් කටයුතු කරලා තියෙනවා. 2015 අලුත් ආණ්ඩුව පිහිටවනකොට මේ රටේ කලාකරුවන්, නිදහස් පුරවැසියන් වගේම සිවිල් සමාජය විශාල අර්බුදකාරී වාතාවරණයකට ලක්වෙලා තිබුණා. ඔවුන් වෙත විශාල භීෂණයක් මුදා හැරලා ඔවුන්ගේ නිර්මාණ කිරීමේ නිදහස දැඩි විදිහකට අහුරලා තමන්ගේ නිර්මාණ සමාජයට කිරීම වළක්වමින් සිටියා. අපිට මතකයි කලාකරුවන් එක්කහු වෙලා අලුත් පරපුර නමින් ගමින් ගමට යමින් ජනතාව වෙත තමන්ගේ විරෝධතාවයන් දක්වද්දී පසුගිය රජයේ මැරවරය දාලා උන්ට පහර දුන්නා. මේ අතරේ ලංකාවේ ප්‍රවීණ සංගීතඥයන් නළු නිලියන් වගේම අධ්‍යක්ෂකවරුන් රචකයන් ඇතුළු කලාකරුවන් රසක් හිටියා. එදා ඒ අයට පහර දෙද්දී රටේ නායකයන්වත් පොලිසියෙන් නීතියවත් ආරක්ෂා කරන්න නීතිය ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඇත්තටම රටේ තිබුණේ ප්‍රාදේශීය මැරවරයන්ගේ පාලනයක් බව අද අපි කාටවත් අමතක වෙලා නැහැ. ඒ කලාකරුවන් වගේම සිවිල් සමාජ ක්‍රියාකාරකයන් එදා එකට එක්තහු වෙලා රටේ ඇතිවෙමින් තිබේ මැර පාලන බලයට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ප්‍රකාශ කළා. අපිට මතකයි ප්‍රසිද්ධ ගායක සුනිල් පෙරේරා මහතාට ගීතයක් කියපු වෙලාවක රාජපක්ෂ දේශපාලන මැරයෝ පහර දුන්නා. ඒ තත්ත්වය 20-15න් පස්සේ අපේ ආණ්ඩුව යටතේ නැත්තං ඇඟට හරින යටතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දැන් කලාකරුවන්ට නිර්මාණකරුවන්ට රට තුළ විශාල නිදහසක් හිමි වෙලා තියෙනවා. ඔවුන්ට භීෂණයට මැර බලයට යට වෙලා ඉන්න තත්ත්වේ නැති වෙලා රටේ නීති රීති පද්ධතිය ඇතුලේ තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න අවශ්‍ය පරිසරයක් සකස් වෙලා තියෙනවා. මෑතකදී කලාකරුවන් අපිට කියා සිටියා ඔවුන්ගේ නිර්මාණය වෙනුවෙන් ලැබෙන ආදායම් වලදී යම් බදු ගෙවීම් පිළිබඳ අපහසුතාවයන් ඇති වෙලා තියෙනවා කියලා. විශේෂයෙන්ම තමුන්නාසලා දන්නවා අපි අප්‍රේල් මාසේ පළවෙනිද ඉඳලා නව ආදායම් බඳු පනත ක්‍රියාත්මක වුණා. ඒ ක්‍රියාත්මක වීමේදී අපි පිළිගන්නවා යම් යම් සුළු අඩුපාඩු තිබුණා තියෙනවා. අපි ඒ අඩුපාඩු පෙන්වලා දුන්නාම විශේෂයෙන්ම කලාකරුවන්ගේ ඒ පෙන්වා දීම තුළින් අපි ඉතාමත්ම සංවේදීව කටයුතු කළා තියෙනවා. ඇත්තෙන්ම අලුත් දේශීය ආදායම් පනත අප්‍රේල් මාසේ ක්‍රියාත්මක වෙනකොට නිර්මාණකරුවන් වෙත ලැබෙන ආදායමෙන් ලබා ගන්නා බද්ද කලින් තිබුණාට වඩා 104% විතර වැඩිවීමක් සිදු වෙලා තිබුණා. අපි අද වෙනකොට ඒ සම්බන්ධයෙන් ඉක්මන් සහනයක් දෙන්න කටයුතු කළා තියෙනවා. ඒ වගේම ටෙලි නාට්‍ය විකාශනය කිරීමේදී සිදු කරන බදු ගෙවීම් සම්බන්ධයෙන් යම් අපහසුතාවයක් ඇති බව කලාකරුවන් පිරිසක් අපි සමග කතා කළා. අපි ඔවුන් වෙනුවෙන් විශාල බදු නිදහසක් ලබා දෙන්නට අපි ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට ක්‍රියාත්මක කරා. ඒ වගේම මේ හැකි දෙයින්ම අපි බලාපොරොත්තු වෙන්නේ නිර්මාණශීලී කලාකරුවන්ට ඔවුන්ගේ නිර්මාණ රසවිඳින රසික ජනතාවටත් වඩා උසස් කලාත්මක වගේම සෞන්දර්යාත්මක පරිසරයක් උදා කර දීමයි. ඇත්තෙන්ම කලාකරුවන් හා ගත්කටුවරුන්ට අය කරන බදු සම්බන්ධයෙන් උත් වචනයක් කියන්න ඕනේ. විශේෂයෙන්ම ඒ සාකච්ඡාවල ප්‍රතිඵලයක් හැටියට අතිගරු ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් උපදෙස් පරිදි මාසයකට රුපියල් 5000කට වඩා වැඩි ආදායමක් ඉපැයූ කලාකරුවන්ගෙන් හා ගත්කටුවරුන්ගේ ගෙන් පසුගිය රජය අය කළ 10% ආදායම් බද්ද වහා ක්‍රියාත්මක වන පරිදි 5% මට්ටමකට අඩු කිරීමට රජය තීරණය කළා තියෙනවා. රජය ගනු ලැබූ නව තීරණයත් සමග කලාකරුවන්ට හා ගත්කටුවරුන්ට විශාල සහනයක් හිම වෙන බවත් පසුගිය රජයේ කාලයේ ගෙවූ බද්දට වඩා අඩු බද්දක් ගෙවීමට ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා. මාසකට රුපියල් 50,000කට වඩා වැඩි ආදායමක් ඉපිව අයගෙන් පසුගිය රජ අය කළේ 10% ආදායම් බද්දක්. නමුත් නව රජයේ මාසකට රුපියල් 50,000කට වඩා වැඩි ආදායමක් ලබා ගන්නා කලාකරුවන්ගෙන් ගත්කටුවරුන්ගෙන් අය කරන්නේ 5%ක රඳවා ගැනීමේ බද්දක්. යම් හේකින් වසර අවසානයේදී රුපියල් 105%කට අඩු ආදායම් ඉපයූ කලාකරුවෙකු සිටී නම් ඔවුන් ගෙවූ රඳවා ගැනීමේ බද්ද නැවතත් ආපසු ලබා ගැනීමට ඉඩ කල සබා දීමට නව පනතේ විශේෂත්වයක්. කලාකරුවන්ට ගත්කටුවරුන්ට තම ආදායම් හා කර්තෘභාග මත 15%ක බද්දක් ගෙවිය යුතුදැන්ට ප්‍රතිශත අඩු කිරීමට පියවරගත් රජය ඒ පිළිබඳව වූ යෝජනාව දැන්ටමත් ඇමැති මණ්ඩලයේ අනුමැතිය හිමි වෙලා තියෙනවා. කලාකරුවෙකුගේ වාර්ෂික ලාභය රුපියල් 105ක් ඉක්මවන්නේ නම් පමණක් ඔහුට හෝ ඇයට ආදායම් බදු ගෙවීමට සිදුවන්නේ. එසේ රුපියල් 105ක ආදායමක් නොලැබුණ නම් ඔවුන් ගෙවූ රඳවා ගැනීමේ බද්ද නැවත ආපසු ගෙවීමට දෙපාර්තමේන්තුවට අපි උපදෙස් දීලා තියෙනවා. ගරු කතානායකතුමනි, උසස් රසවින්දනයක් සහිත ජනතාවක් සිටින රටක කලාත්මක අතින් උසස් නිර්මාණ සඳහා ඇති ඉල්ලුම ඉහළ යනවා. අපේ වර්තමාන ප්‍රතිපත්තිය වෙන්නේ වැනි උසස් නිර්මාණ දිරිගන්වමින් වඩාත් බුද්ධිමත් සමාජය බිහිකිරීම බිහිකර ගැනීමයි. එතුලින් සංස්කෘතික පුරවැසියා බිහිකර ගැනීම හරහා සතුටින් ජීවත් වෙන මිනිසුන් සිටින උසස් සමාජයක් බිහිවෙනවා. එවගේම අත්වශයෙන්ම කලාව කියන්නේ නිදහසේ කළ යුතු දෙයක්. සමහර වෙලාවට කලාවෙන් ඇහෙන දේ හැම දෙයක්ම අපිට මිහිරි නොවුනත් ඒ කලාකරුවාට ඒ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපි පිළිගන්න වෙනවා. අනේ නිසා තමයි මම අපේ සංස්කෘතික ඇමතුමා ගෙනුත් ඉල්ලා සිටින්නේ කරුණා කළා මේ විවිධ රචනා විවිධ නාට්‍ය වාරණය කිරීමේ ප්‍රතිපත්තිය ගැන නැවතත් සලකා බලන්නේ කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් ITN නාලිකාව තුළ අපි උසස් තත්ත්වයේ ටෙලිනාට්‍ය විකාශනය කිරීමේ වැඩපිළිවෙලක් පටන් ගත්තා. අවුරුදු ගණනාවක් පසුගාමී තත්ත්වයක තිබුණ ඔවුන්ගේ නිර්මාණ අංශය දැන් විශාල දියුණුවකට පත් වෙලා විශාල වශයෙන් ප්‍රේක්ෂක ප්‍රචාර ලැබුණා. ජාතික සම්මාන දිනාගත්ත කූඹියෝ වගේ නිර්මාණ ඉදිරිපත් කරන්නට ඔවුන්ට හැකි වුණා. නමුත් මම නම් නිර්මාණ වාරණය කිරීම ගැන විශ්වාස කරන්නේ නැහැ. ඊයේ පෙරේදත් ඇත්ත වශයෙන්ම ගුවන්විදුලියේ නාට්‍යයක් සම්බන්ධයෙන් විශාල විකෘති කිරීමක්. මේක බෞද්ධාගමට විරුද්ධයි, මේක බෞද්ධ විරෝධී වැඩපිළිවෙලක් කියලා මේ පාර්ලිමේන්තුවට ආපු දේශපාලන ස්වාමින් වහන්සේ කෙනෙක් කිව්වා. මොකද්ද මේගොල්ලන් එකක් විරුද්ධ වුණේ තරුවන්ගේ සරණයි කියන ඒ වචනෙට. ඒ නාට්‍යයේ නම තමයි තරුවන්ගේ සරණයි. ඇත්ත වශයෙන්ම කලාකරුවන් කෙනෙක් හැටියට පස්සේ මමත් ඒක හොඳට හොයලා බැලුවා. ඇත්ත වශයෙන්ම ඉතාම බෞද්ධයෙක් හැටියට කිය යුතු දෙයක් මේ නාට්‍යයෙන් කියවන්නේ. අද අපේ සමාජයේ තෙරුවන්ගේ සරණ පස්සේ යන්නේ නැතුව මේ තරු කියන්නේ නළු නිලි සංස්කෘතිය පස්සේ යනවායි කියන එක. ඇත්ත වශයෙන්ම ඒ දේ පෙන්වන්නයි මේ අය නාට්‍ය අපේ ජනාධිපතිතුමා මන් දැක්කේ නෑ ජනාධිපතිතුමා ඉන්නවා. නුහාන් කියන්නේ ජපානේ. ජපානේ ගිහිල්ලා සල්ලි හම්බ කරන සංස්කෘතිය ගැන අපේ ජනාධිපතිතුමා මේක කතා කරලා තියෙන්නේ. ඇත්ත වශයෙන් මමත් මුලදී බය වුණා මේක මොකද්ද කියලා. ඒකයි මං ගෙන්නගෙනම හොඳට බැලුවේ. බලනකොට ඇත්ත වශයෙන්ම බෞද්ධයෝ කියන්න ඕන එක තමයි කියන්නේ. මේ අපේ අය මේ ජපාන් සංස්කෘතිය පස්සේ යනවා. තරු කියන්නේ මේ සෙලිබ්‍රිටි කල්චර් එක. නළු නිලියන්ගේ සංස්කෘතිය පස්සේ යනවා. අපේ තියෙන සංස්කෘතිය අමතක වෙනවයි කියන එකයි මේ හැම නාට්‍යයකින්ම ඒකයි අදහස. ඉතින් මේවා ගැන අහන්නේ නැතුව විශේෂයෙන්ම අපේ ආණ්ඩුවට මඩ ගහන්න ඉන්න උමනාවේ තියෙන අය දැන් මේක සම්පූර්ණයෙන්ම විකෘති කළා. මුළු රටේම රජයට විරුද්ධ බෞද්ධ රැල්ලක් නිර්මාණය කිරීමේ ඉතාමත්ම පහත් ක්‍රියාවලියක යෙදී සිටියා. අපි අකමැති දෙයක් ඒ වගේම එකඟ නොවන දෙයක් හෝ අපේ රසඥතාවයෙන් පිට දෙයක් ගැන කලාකරුවෙක් නිර්මාණයක් කළා නම් ඒක තහනම් කළා, ඒකට විරුද්ධ විවිධ අවලාද කියලා කලාකරුවන්ගේ නිර්මාණවලට සීමා පනවන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ.
අනුරේ සනායක මහතුමා,
දැන් අපිද තහනම් කරේ ඔබතුමාගේ ආණ්ඩුව තහනම් කරේ? තහනම් කරේ කවුද?
නෑ ඒකයි මම ඔබතුමා මගේ කතාව අහගෙන හිටියේ නැහැ.
ඔව්
මම මේ කතාවේදීත් මම
දැන් මට තේරෙනවා
අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරා. ඒක දැන්
අපිට දැනෙනක අපි තහනම් කරලා අපිට කියනවා වගේ.
නෑ නෑ ඔබතුමා මගේ කතාව අහන් ඉන්නේ නෑනේ. ඕක තමයි JVP එකේ වරද හැමදාම භාගයක් අහලා වලිගේ පා ගන්නවා. මුළු එකම ඇහුවනම් අපි කිව්වෙත් අපි ඔබතුමාට මේ මොකද්ද හැබැයි ඉතින් ඕගොල්ලන්ගේ කාලෙත් මං කියන්නේ ඔයගේ කාලෙ නෙමෙයි ඔය JVP එකත් ඔය තලිබාන් කරණයට වගේ කියන්න ඕනේ ඒ කාලෙත් එක එක කලාකරුවෝ මැරුවා කලාකරුවොන්ට දඬුවම් දුන්නා තමන්ගේ පණිවිඩය නුදුන්න මේ ඔබතුමාලගේ පරපුර නෙමෙයි නමුත් අපි කතා කරන්නේ වෙනම යුගයක් අර විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඒ කාලේ මං දන්නවා මම එතුමාගේ හොඳ මිත්‍රයෙක් ඔය සතන්කාමී යුගෙත් එතුමාගේ මතයට සම්බන්ධ නොවන අය හොයාගෙන ගිහිල්ලා යම් යම් හිරිහැර කරා. අදත් ඒ වගේ තැලිබන් කාර්යෝ හැම පැත්තෙම ඉන්නවා. මම අත පුදුම හිතුණා. අර GMO එකේ ඩොස්තර මහත්තයෙක් ජනමාධ්‍යවේදීන්ට කියලා තියෙනවා. අපිට පුළුවන් කිව්වලු ඔබ පිස්සෙක් කියලා ඔප්පු කරලා හිරේ දාන්න. අර පාපදෙනිය කියලා තියෙනවා. ඔබ්සර්වර් පත්තරේ ජනමාධ්‍යවේදියෙකුට ගිහිල්ලා කිව්වලු ගියාම එයාව හම්බ වෙන කිව්වලු මම වා ගැන බලන් ඉඳලා තියෙනවා ඔයාට මානසික විකෘතියක් තියෙනවායි කියලා අපි තියනවා ඒක අනුව පොයින්ට්ස් දීලා ඔයා පිස්සෙක් බව ඔප්පු කරනවායි කියලා කිව්වා මේක ඇත්ත වශයෙන්ම කරන්නේ අද ලෝකයේ දිහා බැලුවොත් ඔර තැලිබාන් පාලනයක් තියෙන ප්‍රදේශවල එහෙම කරයි පසුගිය කාලේ හිට්ලර්ගේ සමයේ කරයි එහෙම නැත්තම් ස්ටාලින්ගේ සමයේ ඕවා කරන්න ඇති නමුත් අද ලෝකයේ ඒ වගේ පිළිගන්නේ නැහැ නමුත් මං හිතන්නේ ඒ පාපදෙනියලත් අද අර ශ්‍රී ලංකාවට අලුත් හිට්ලර් කෙනෙක් ගෙන එන්නට ඉන්න ව්‍යාපාරයේ තවත් ප්‍රබල සමාජිකයෙක් ඒකෙන් තවත් බලලෙක් එළියට ආවයි කියන එකයි මට පේන්නේ කෙසේ වුණත් අපි ඒ සඳහා යම්කිසි දියුණු ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ නැත්තම් එක එක්කෙනා කියන පළියට හිතු මතේ කලාකරුවන්ට සීමා බන්ධන පනවන්න ගියොත් අපේ මූලික ප්‍රජාතන්ත්‍රවාදී රාමය තුළ තියෙන ප්‍රකාශයේ නිදහස විශාල අභියෝගයකට ලක්වෙන්න පුළුවන්. ඒ වගේම ගරු කථානායකතුමනි
ගරු බන්දරු ගුණාධර මන්ත්‍රීතුමා එතුමාගේ අවසරය
දැන් ඔබතුමා කිව්වා ලංකාවේ කලාකරුවන්ට සීමා පැනවීම නොකළ යුතුයි කියලා ඔබතුමා විශ්වාස කරනවා කියලා.
කුණු හර්ප ලියනවා නම් අසභ්‍ය දේවල් ලියනවා නම් ඒක වෙනම එකක්.
මම රිචඩ් සොයිසා ඝාතනය පිළිබඳ එහි ඇතිවෙන කම්පණිය පිළිබඳ චිත්‍රපටයක් පටිගත කිරීම සඳහා සියලු දේ සූදානම් කරලා තිබුණාට පස්සේ තමුන්නාන්සේලාගේ රජයේ බලයට පත්වීමෙන් පසු ඒ රූපගත කිරීම සම්පූර්ණයෙන් තහනම් කරලා තිබෙනවා. එය සොයා බලන්න පුළුවන්ද කියලා.
මම නම් තහනම් කරලා නැහැ මුකුත්. එහෙනම් කවුද?
අය අනුමැතිය දීලා නැහැ.
කවුද තහනම් කරේ?
ආරක්ෂක අංශ විසින් එදා සිද්ධ වෙච්ච සිද්ධියේ එහෙමම එන්නේත් නැහැ ඒක. ඒක තියෙන්නේ
ඒ ඔබතුමා මං කියන්නේ ඔබතුමා ඒක අයිමත් පටන් ගන්න. ඔබතුමා ඒක කරන්න දෙන්නම් ඒ වගේම අපි ලසන්ත වික්‍රමතුංග මරුක හැටිත් අපි චිත්‍රපටයක් කරමු.
ඔව්
ඇක්චුලි ගොඩ අතුරුදහන් කරපු විදිහට අපි චිත්‍රපටයක් කරමු. ඒ වගේම රුපියල් 2500ට පවුලක් එක දවසක ජීවත් වෙච්ච හැටිත් ගැන අපි චිත්‍රපටයක් කරමු. කමන්නේ අපි කිසි දෙයකට තහංචි දාන්නේ. කාගෙන් නැවිත අපි තහනම් නොකරපු දෙයක් ආරක්ෂක අපි කතා කරමු අපි ඔබතුමා පුළුවන් නම් අර මං කියපු විදිහට ලසන්ත වික්‍රමතුන් ගැනත් එකක් හදන්න. එතකොට අපි දෙකටම අවසරය දෙන්න. ඒ වගේම ගරු කථානායකතුමේ ඇත්තෙන්ම සරදමකට වගේ කලා නිර්මාණ ගැන කතා කරලා ඊළඟට ප්‍රවේශ වෙන්න තියෙන්නේ සුරාව ගැන ඉතා කෙටියෙන් කතා කරන්නයි. අපි අද සුරාබදු ආඥාපනතේ තියෙන යම් නියාමයන් කීපයක් සංශෝධනය කිරීමට ඉදිරිපත් කළා තියෙනවා. සුරාබදු අයිතිය මත පැනවෙන බදු ආදායම් ගිලිහි යාම වළක්වන්න ආරක්ෂිත මුද්‍රාපටි වැනි සුදුසු ක්‍රමවේදයක් හඳුන්වා දීමේ අවශ්‍යතාවය ඇති වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ සංශෝධනය ඉදිරිපත් කළා තියෙන්නේ. අත වශයෙන්ම මේ හැම අරක්කු බෝතලයකටම මේ ස්ටිකර් ක්‍රමය හඳුන්වා දීම තුළින් අපි බලාපොරොත්තු වෙනවා දැනට ලක්ෂ ගණන් කෝටි ගණන් අපිට අහිමි වෙන ආදායම් බදු ඒවයින් ලැබෙන එක්සයිස් බද්ද ලබා ගන්න පුළුවන් කියලා අපි හිතනවා. තවත් බිලියන 20ක් 25ක් මේ තුළින් හැම අවුරුද්දේම අපිට අපේ භාණ්ඩාගාරයට එකතු කරගන්න පුළුවන් වෙයි කියලා. මෙතෙන්දී සමාජයට විශාල කරදරයක් වෙලා තියෙන නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය සහ අලවිය හැකිතාක් අවම කර ගැනීමට අපි උත්සාහ කරනවා. කසිප්පු, වල්රා, ඉස්ප්‍රීත්තු වැන බරපතල සෞඛ්‍ය හානි වගේම සමාජ ප්‍රශ්න ඇති කරන නීති විරෝධී මත්පැන් ජනතාව අතරට අනේක වළක්වා ගැනීම අපේ අරමුණයි. පසුගිය අයවැයෙන් අපි යෝජනා කරපු ඇල්කොහොල් සන්ද්‍රාණය මත බදු පැනවීමේ ක්‍රමවේදය නිසා ජනතාව අතර අධිසාන්ද්‍ර ඇල්කොහොල් භාවිතය සැලකිය යුතු මට්ටමින් පහළ යමින් තියෙන බවට පත්වෙනවා. අපි අත වශයෙන්ම අර ඇල්කොහොල් වල තියෙන ඇල්කොහොල් කන්ටෙන්ට් එක අනුව මත්පැන් වලට බදු අය කිරීම තුළින් අත වශයෙන්ම පසුගිය මාස 6දී අරක්කු බීම 100ට අරක්කු සේල්ස් 100ට 11කින් විතර අඩු වෙලා තියෙන බවට පෙන්නනවා. ඒ හේතුව නිසාම බරපතල සෞඛ්‍ය හා සමාජ ආර්ථික ගැටලු අවම වෙමින් පවතින බවට සමහරු කියනවා. අද දින ඉදිරිපත් කර තිබෙන මේ 50 කැටුම්පත සම්බන්ධයෙන් තමුන්නාන්සලා සියලු දෙනාගේම අනුමැතිය ලබා දෙන්නේ කියලා ඉල්ලා සිටිමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. ස්තුතියි.
බොහොම ස්තුතියි. අධිකර ජනාධිපතිතුමා. සමා වෙන කරු සභානායකතුමා දිවාහාරය සඳහා අත්විටුවන් නැතුව දිගටම කාලය ලබන්න අවසන්. අධිකර ජනාධිපතිතුමා.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මා විශේෂයෙන්ම අද මේ ගරු සභාවට පැමිණියේ අපේ රටේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්, සංගීත ශේෂ්ත්‍රයේ ප්‍රාඥෙක්, ඒ වගේම පඬිවරයෙක්, සහෘදයින් ඔහුගේ කලාකරුවන් වගේ මුළු මහත් ශ්‍රී ලාංකික ජාතියේම ගෞරවයට පාත්‍ර වූ විශාරද පණ්ඩිත් අමරදේවයන් පිළිබඳව සිහිගන්වමින් එතුමා වෙනුවෙන් ඉදිවෙන අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය පිළිබඳව පනත මේ අවස්ථාවේ ගරු සභාවේ සාකච්ඡාවට ලක්වන අවස්ථාවක ඒ සඳහා මගේත් ආශිර්වාදය ලබා දීම සඳහායි. විශාරද අමරදේවයන් මේ රටේ සංගීතඥයෙක් ලෙස, කලාකරුවෙක් ලෙස පමණක් නොවෙයි, උගතෙක්, පඬිවරයෙක් ලෙස වගේම ඉතාමත් මානවවාදී ශ්‍රේෂ්ඨ ගුණාංගවලින් යුත් විශිෂ්ට චරිතයක් පෙන්වූ මහා යුගයේ යුග පුරුෂයෙක් විදිහටයි අපි එතුමාව දකින්නේ. විශාරද අමරදේවයන් පිළිබඳව කතා කරන විට එතුමා අපේ රට තුලත් අන්තර්ජාතික වශයෙන්ුත් ශ්‍රී ලාංකික අනන්‍යතාවය පෙන්වුම් කිරීමේදී ඔහු විසින් ඒ කරන ලද මහා යුග මෙහෙවර පිළිබඳව අපි එදත් අදත් හෙටත් ජාතියේ ප්‍රණාමය උදකළ යුතු වෙනවා. අමරදේවයන් ප්‍රධාන වශයෙන්ම අන්තර්ජාතික වශයෙන් ලැබූ කීර්තියත්, ජාතික වශයෙන් ඔහුට තිබුණු පිළිගැනීමත්, කලා ලෝකයේ ඒ වගේම සංස්කෘතික ශ්‍රේෂ්ත්‍රයේ ඒ සඳහා දායකත්වය දෙන, අනුග්‍රහය දෙන, ඊට සහභාගි වන ඒ සියලු දෙනාගෙන් පමණක් සීමා නොවූ මුළු මහත් ජාතියේම ගෞරවයට ඔහු පාත්‍ර වූයේ මේ රටේ සිටින සියලුම කලාකරුවන්ට, සංගීත ශේෂ්ත්‍රයේ විද්වතුන්ට, ප්‍රාඥයින්ට, ඉමහත් ආදර්ශයක් ඔහු තුලින් ලබා දෙමින් ඔහු අපේ රටේ වගේම ලැබූ ජාත්‍යන්තර සම්මානවලදී ඔහුට පිලිපීන රමොස් මෙක්සයිසේ සම්මානය ලැබුණා. ඒ වගේම ශ්‍රී ලංකා රජයෙන් පිරිනමන දේශමාන්‍ය සම්මානය ලැබුණා. ඒ වගේම ශ්‍රී ලංකා රජයෙන් පිරිනමන කලා කීර්ති සම්මානය ලැබුණා. ඒ වගේම ඉන්දියානු පద్මශ්‍රී සම්මානය ලැබුණා. එවැනි සම්මාන ඔහුට ලැබීම ඔහු ලැබූ පෞද්ගලික ජයග්‍රහණයක් නොව මුළුමහත් ජාතියට ලැබුණු සම්මාන විදිහටයි අපි සැලකිය යුතු වෙන්නේ. ඒ නිසා එවැනි යුග පුරුෂයෙක් පිළිබඳව ප්‍රධාන වශයෙන්ම අද වගේ දවසක අපිට නැවතත් කතා කරන්න ලැබීම ගැන අප සතුටු වෙනවා. අමරදේවයන් තුල තිබූ ප්‍රධාන වශයෙන්ම ගායන දක්ෂතාවය, වාදන දක්ෂතාවය, ඔහුගේ භාෂාවේ තිබුණු පාණ්ඩිත්වය විශිෂ්ට යුග මෙහෙවරක් කරන්න වඩාත් ශක්තිමත් අත්ලක් බවට පත් වුණා. ඒ වගේම තමයි එතුමා ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය හැදෑරීම සඳහා 1950 වර්ෂයේ බාජ්කණ්ඩේ සංගීත විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම තුළ ඉන්දියානු සංගීත ශේෂ්ත්‍රයේ සෞන්දර්ය ශේෂ්ත්‍රයේ එවකට සිටි යුග පුරුෂයින් වගේම ඉන්පසුව බිහිවූයේ ශේෂ්ත්‍රයේ ප්‍රවීණයින් සමග ඔහුගේ මනා වූ ශක්තිමත් සම්බන්ධතාවයක් තිබුණා. ඒ සම්බන්ධතාවය අපේ රට ඉන්දීය සමාජය, භාරත සමාජය, එවැගේම සංස්කෘතික වශයෙන් විවිධ ශේෂ්ත්‍රහලා ගලා එන දක්ෂකම්, හැකියාවන්, කුසලතාවයන් සහ විශේෂයෙන්ම ඒතු වූ ගුණාංග බහුශෘතභාවයන් පිළිබඳව අපිට වඩාත් සතුටු විය හැකි සෑම අංශයක්ම පෙන්නුම් කරනු ලැබුවා. මේ පිහිටවනු ලබන විශේෂයෙන්ම අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය අපි පිහිටුවීමට රජය තීරණය කළේ අමරදේව දර්ශනය නොමැරී නොමැකි මේ රටේ ඉදිරියට ගෙන යාම සඳහායි. අමරදේවයන්ට කරන ගෞරවයක් වගේම අද සිටින නව පරපුරටත් හෙට උපදින දරුවන්ටත් මේ රටේ සංගීත ශේෂ්ත්‍රය ඇතුළු විශේෂයෙන්ම දේශීයත්වයේ අගය කරන අපේකම් අපේ උරුමයන් අපේ සංස්කෘතීන් අගය කරන සෑම කෙනෙකුටම අමරදේව මහත්තුමාගේ දර්ශනය ඉදිරියට ගෙන යාම ඉතාමත් වැදගත් වෙනවා. අමරදේවයන් අභාප්‍රාප්ත වූ අවස්ථාවේ මේ රටේ ඉතාමත් කීර්තිමත් ලේකකෙක් වූ ඩබ්ලිව්.ඒ. අබේසිංහ මහත්තුමා මෙසේ ලියනවා පුවත්පතකට. ඔහුගේ කඳුලින් තෙත්තුණු ඒ සුලලිත සුමඳුර හඬ මුළුමහත් සිරිලක් දෙරණ තුල ගුවන්තලයේ සිසාරා අතෝරක් නැතුව නැగి නැගී ආවේය. නගර ගම්, නියම් ගම්ද, ප්‍රත්‍යන්ත ජනපදද, සරු නිසරු බිම්ද, හුදු මුඩුම මුඩු පොළවද, කඳු හෙල් මිටියාවක්ද, ඇලදොල ගංගාද, සිසාරා පැතිර ගිය ඒ ගීරාවෙන් කම්පිතව ප්‍රකම්පිතව විශ්වපත් මුළුමහත් ජාතියක්ම එකවන්ම සුසුම් හෙළූහ වැළපුණහ. මේ විදිහට අපේ විද්වතුන් ලේකකයින් ජනමාධ්‍යවේදීන් එතුමාගෙන ලියන්නට අගය කරන්නට ඉදිරිපත් වුණේ එතුමා තුළ තිබූවේ විශිෂ්ට වූ දර්ශනය නිසායි. ඒ වගේම මේ කාලයේ වන විට ශ්‍රී ලංකාව ස්වාධීන ජාතියක් ලෙස නිදහස් ලැබූ විශේෂයෙන්ම මුල් අවධිය පිළිබඳව කතා කරන විට ශ්‍රී ලාංකීය අනන්‍යතාවයන් සහිත සංගීත විදිය නම් කවරක්ද යන ගැටලුව සමාජීය ප්‍රාඥයන්, කලාකරුවන් සහ පොදු මහජනතාව අතර විමසීමට බඳුන් දුන් තත්ත්වයක් විය. මෙම තත්ත්වයන්ට අනුකූලව ස්වදේශික ජන සංගීතය සමග ඔහු ඉන්දියානු හැදෑරූ සංගීතයත් ඇසුරු කොටගෙන වඩා සුකනම් මෙවූ සංගීත වහරක් මතුකට ගැනීමට අමරදේවයන් සමත් විය. ඒ නිසා අපිට අමරදේවයන් පිළිබඳව මේ ඉදිකරන ප්‍රධාන කේන්ද්‍රස්ථානය එතුමාගේ දර්ශනය ඉදිරිපත් ගෙන යාමට වගේම ඉදිරියට ඒ වගේම එතුමා ජීවත් වූ කාලය තුළ එතුමා භාවිතා කළ එතුමාට සීමා වූ පෞද්ගලික ඔහුගේ සංගීත භාණ්ඩ සහ අනිකුත් සම්පත් ප්‍රදර්ශනය කිරීම වගේම මේ රටේ අද දවසේ වගේම හෙට දවසට එක්වන කලාකරුවන්ට මේ ශ්‍රේෂ්ත්‍රයට සෑම අතින්ම සම්බන්ධ වන සෑම කෙනෙකුටම මේ මධ්‍යස්ථානයේ ඉතාමත් වැදගත් මධ්‍යස්ථානයක් වෙනවා. මා දන්නා පරිදි අපේ රටේ විශිෂ්ට කලාකරුවෙකුට ගෞරව කිරීම සඳහා ඔහුගේ නම ඉදිරියට ගෙන යාම සඳහා ඒ දර්ශනය ප්‍රචලිත කිරීම සඳහා මීට පෙර සිටි කලාකරුවන් ඒ වගේ මේ සෑම කෙනෙක්ම අප සිහිගැන්විය යුතුයි. වගේම මෙවැනි මධ්‍යස්ථානයක් කිසියම් මෙවැනි ශේෂ්ත්‍රයක ප්‍රවීණයෙකුට අප දන්නා පරිදි රජයක් විසින් ඉදිකර නැහැ මෙවැනි මධ්‍යස්ථානයක්. ඒ නිසා අතීතයේ ඌට සම්බන්ධව සිටි එදා මාගම සේකරයන් වැනි ඔහුගේ සමකාලීනයන් වගේම ඊට ඔහු සමග දායකත්වය ලැබූ විවිධ ශේෂ්ත්‍රවලින් ඔහු සමග එක් වූ ඒ සෑම කෙනෙක්මත් මේ අවස්ථාවේ සිහිපත් කරමින් ප්‍රධාන වශයෙන්ම අමරදේවයන් පිළිබඳ ඔහුගේ දර්ශනය ඔහුගේ දැක්ම ඉදිරියට ගෙන යාම සඳහා රජය විසින් මේ ඇතිකරුන් ලබන මධ්‍යස්ථානයේ කේන්ද්‍රය අමරදේවයන්ගේ දර්ශනය ලොවට හඬගා කියන්නට නැවත නැවතත් මා හිතන්නේ ඉතාමත් විශිෂ්ට මෙහෙවරක් ඉටු කරනු ඇති කියා අප විශ්වාස කරනවා. අමරදේවයන් තුල තිබූ ඉතාමත් ප්‍රසිද්ධ ජනප්‍රිය ගීතගත් විට අපි දන්නවා ඔබගෙන් වෙන් වී මම යන්නම්. අමරදේවයන්ගේ අභාවය සිදු වූ අවස්ථාවේ අවසන් කටයුතු අවස්ථාවෙත් ඒ ගීතය තමයි එදා ටොරින්ටන් චතුරස්රේ ගායනය වුණේ. ඔබගෙන් වෙන් වී මම යන්නම් කියා අමරදේවයන් කියා සිටියත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි අමරදේවයන්ගෙන් වෙන්වන්නට අද දවසේමෙන්ම හෙට දවසේ අපේ මුළු මහත් ජාතියට පුළුවන්කමක් නැහැ. අද දවසේමෙන්ම හෙට දවසේ උපදින දරුවන්ද අමරදේවයන්ගෙන් වෙන් නොවි අනාගත විශේෂයෙන්ම මේ ශේෂ්ත්‍රයන් පිළිබඳව මානවාදී සමාජයකට විශිෂ්ට මෙහෙවරක් කරනු ලැබූ උගතෙක් බුද්ධිමතෙක් පඬිවරයෙක් ප්‍රාඥයෙක් බෞස්ෘතයෙක් පිළිබඳව ඒ සිය ගුණ ගායනා කරනා වගේම ඒ දර්ශනේ ඉදිරියට ගෙන යයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා මේ ශේෂ්ත්‍රයේ සම්බන්ධයෙන් අදාළ විශේෂයෙන්ම සංස්කෘතික අමාත්‍යංශය මුදල් අමාත්‍යංශය මීට සම්බන්ධ අනිකුත් ආයතන මේ සංවිධානයකරණයේ කමිටු ඒ සියල්ලක්ම මෙහිදී දැක් වූ අනුග්‍රහය දායකත්වය අප විශේෂයෙන්ම සිහිපත් කළ යුතු වෙනවා. අද දවසේ මේ කාර්ය පිළිබඳව කතා කිරීමේදී අමරදේවයන්ගේ බිරිය විමලා අමරදේව ඒ වගේම රංජන අමරදේව ඒ වගේම සුභානි අමරදේව ප්‍රියන්වද අමරදේව දියණියන් ඒ පවුලේ සියලු දෙනාත් සිහිපත් කරමින් මම රජයේ සියලු පාර්ශ්වවලට ස්තුතිවන්ත වෙනවා මෙවැනි ඉතාමත් වැදගත් උතුම් කාර්යයක් ඉටු කිරීම පිළිබඳව ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමාට. ගරු අනුරාධ සනායක මන්ත්‍රීතුමා ඔබතුමා විනාඩි 15යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, විශේෂයෙන්ම අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍ර පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමත් තවත් බදු සංශෝධන පනත් කීපයක් ඉදිරිපත් කිරීම පිළිබඳවත් අද විවාදය පැවැත්වෙනවා. එහිදී අපට කරුණු කීපයක් ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබා දීම පිළිබඳ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම නියෝජ්‍ය කතානායකතුමනි, අපේ රටේ සංගීත ශේෂ්ත්‍රයේ ඉතාමත් දැවැන්තම කාර්යභාරයක් ඉටු කරන ලද ඒ වගේම දේශීය සංගීතයේ ඉතාමත් වැදගත් සංදිස්ථානයක් කරා රැගෙන එන ලද අමරදේවයන් වෙනුවෙන් විශේෂයෙන්ම අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍ර පනත් කෙටුම්පතක් ඉදිරිපත් කොට සංගීතයේ නව පර්යේෂණයන් සහ අමරදේවයන්ගේ නව පර්යේෂණයන් පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාවක් ලබා දීම සඳහා එවැනි කේන්ද්‍රයක් පිහිටවීම පිළිබඳව අපි ඉස්තුතිවන්ත වෙනවා. වගේම ඒ පනතට අපි අපේ සහාය ලබා දෙනවා. කෙසේ වුවත් මම අවධානය යොමු කරන්න කැමති මුදල් අමාත්‍යතුමාගේ මේ බදු පනත් පිළිබඳව එකක්. එතුමා කතාවේදී විශාල ප්‍රමාණයක් කරුණු ඉදිරිපත් කරා මේ කලාකරුවන්ට පනවා තිබුණු බදු ඉවත් කිරීමක් පිළිබඳව. ඇත්තට මේක අලුතෙන් සතුටු විය හැකි අලුතෙන් ඉදිරිපත් කළ යුතු කරුණක් නෙවෙයි. තමුන් වහන්සේලා විසින්ම අප්‍රේල් මාසයේ බදු පනවලා අගෝස්තු මාසයේ ඇවිල්ලා ඉවත් කරනවා. දේ කලා තමුන් වහන්සේ විසින්ම පසුගිය අප්‍රේල් මාසයේ මේ බදු පනවනවා. ඒ බදු පනවන වෙලාවේදීත් කලාකරුවන් මේ ශේෂ්ත්‍රවල බලපෑම් කරන අය ඔබතුමාට විශේෂයෙන් අවධානය යොමු කරා මේ පාර්ලිමේන්තුවේ තින් පිටත. හැබැයි ඒ වෙලාවේ තමුන් වහන්සේ බදු පැනවීම පිළිබඳව විශාල උනන්දුවකින් සහ උවමනාවකින් කරුණු ඉදිරිපත් කරා. අද ඇවිල්ලා තමුන් වහන්සේ ඒ බදු ඉවත් කිරීම පිළිබඳව යම් යම් බදු සහනයන් සියල්ලමත් නෙවෙයි යම් යම් බදු සහනයන් ලබා දීම පිළිබඳ පොඩි නිකන් ප්‍රීතිය යුතුව කතා කරන. හැබැයි තමුන්නාන්සේම පනවපු බදු තමුන්නාන්සේම සංශෝධනය කිරීම මම හිතන්නේ අලුත් දෙයක් සිදු වෙනවා කියලා විශ්වාස කරන්නේ නැහැ.
ඔබතුමා පිළිගන්නේ නැද්ද අපි අලුත් පනතක් ඉදිරිපත් කළා ඒ පනත ක්‍රියාත්මක කිරීමේදී තමයි යම් යම් අඩුපාඩු පේන්නේ. එතකොට ඒ අඩුපාඩු පෙන්වලා දුන්නම අපිත් එකග වෙනව නම් අපි ඒක සංශෝධනය
කරනවා. හොඳයි හොඳයි. මම කියන්නේ සංශෝධනය කියන එක අලුත් දෙයක් නෙවෙයි කියලා මම කියන්නේ. අලුත් දෙයක් නොවෙන්නේ
තමයි අපි මුරණ්ඩුවේ අපේ ස්ථාවරයේම ඉන්නේ නැතුව ඒක සංශෝධනය කිරීම අලුත් දෙයක්.
මම සම්මත වෙන්න කලින් බොහෝම ඉදිරිපත් කරා. ඒ වෙලාවෙන් අතිශය මුරණ්ඩු ලෙස හිටියා. දැන් ටිකක් මෘදු වීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒක හරිනේ. හරි. ඒක නේ වැඩේ තියෙන්නේ මෙහෙමයි. තමුන්නාංශේ විසින්ම පනවලා තමුන්නාංශේ මේ විසින් ඉවත් කිරීමම අලුත් දෙයක් ලෙස අපිට නම් දැනෙන්නේ නැහැ. කලාකරුව හිටපු තැනමයි. කෙසේ වුවත් මම ඔබතුමාගේ අවධානය යොමු කර මීට කලින් මේ පාර්ලිමේන්තුවේදී අපි දවසක විවාදයක් අරගෙන කඩාවැටෙන මූල්‍ය සමාගම් සහ මේ සුද්‍ර මූල්‍ය ණය විසින් ඇති වී තිබෙන අර්බුදය පිළිබඳ කතා කරා. විශේෂයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද අපේ ග්‍රාමීය ජනතාව මුහුණ දී තිබෙන බරපතලම ගැටලුව තමයි ග්‍රාමීය ණයගැතිභාවය. අද ගත්තොත් යාපනේ දිස්ත්‍රික්කයේ වැඩිම සියදිවි හානි කර ගැනීම සිදුවන්නේ ණය ගෙවීමට නොහැකි වීම හේතු කොටගෙන. එනිසා ග්‍රාමීය වශයෙන් ගත්තොත් විශාල ණයගැතිභාවයකට මුහුණ දී තිබෙනවා. මේ ණයගැතිභාවයට මේ ණයගැතිභාවයට ප්‍රධාන හේතුව බවට පත් වී තිබෙන්නේ ඉතාමත් බරපතල හානිදායක ණය යෝජනා ක්‍රමයන් මේ ගම්මාන මට්ටමින් ක්‍රියාත්මක වී තිබෙනවා. ඒවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි පොලි අනුපාතික 50% සිට 300% ඉක්මවා යන 220 දක්වා ඉක්මවා යන විශාල පොලි අනුපාතිකයන් තමයි මේ ණය ලබා දී තිබෙන්නේ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි 40%කට ණයක් අරගෙන 100%කට ණයක් අරගෙන 200%ක පොලි අනුපාතයකට ණයක් අරගෙන කිසිදු ව්‍යාපාරයක් සාර්ථක ලෙස සිදු කරන්න බෑ. ඒවනම් කුඩු බිස්නස් කරොත් ලාභ ලබන්න පුළුවන් සාමාන්‍ය කිසිදු ව්‍යාපාරයක් මේ තරම් අධික පොලි අනුපාතයකට ණය අරගෙන කරන්න බෑ. ඇත්තටම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ග්‍රාමීය ජනතාව මේ ණය යෝජනා ක්‍රමන්ට ඇතුල් වී තිබෙන්නේ යම් ස්වයං රැකියාවක් වෙනත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අරමුණින්ම නෙවෙයි මේ මුදල් ටික අරගෙන මාසයක් දෙකක් ජීවත් වීමේ අරමුණින්. එනිසා අවසානයට යනකොට තමන්ගේ ජීවන තත්ත්වෙ තිබුණටත් වඩා වැඩි පහළ තත්ත්වයට පත් වී තිබෙනවා. එනිසා මේ සුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම විශාල බරපතල තත්ත්වයක් නිර්මාණය කරලා තිබෙනවා ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතයේ සහෝගේ ආදායම් මාර්ගය කෙරෙහි. ඔවුන් යම් ආදායමක් ලැබුවොත් ඒ ආදායමෙන් වැඩිම පංගුව මේ ණය ගෙවීමෙන් බැර කරන්න වී තිබෙනවා. ඔවුන් වගාවක් කරලා අස්වැන්නක් ගත්තොත් කන්නකට ඒකෙන් වැඩි මුදල මේ ණය ගෙවන්න සිදු වී තිබෙනවා. ඔවුන් කුඩා රජයේ හෝ පෞද්ගලිකංශයේ රැකියාවක් කරනවා නම් රැකියාවෙන් වැඩිම පංගුව මේ ණය ගෙවීම සඳහා බැර වී තිබෙනවා. ඒ නිසා අද සිදු වී තිබෙන තැනවා ග්‍රාමීය ජනතාව පෙළෙන මේ විශාල ණයගැතිභාවයේ මුදවා ගැනීම සඳහා රජයේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතු තිබෙනවා. දැන් මුදල් අමාත්‍යතුමා විසින් මෙම ග්‍රාමීය ණයගැතිභාවයේ යම් දිස්ත්‍රික් ගණනාවක්. ඒ දිස්ත්‍රික්කතුමා කියනවා ත්‍රිකුණාමලයේ අම්පාර මඩකලපුව යාපනේ මුලතිව් කිලිනොච්චි වවුනියා මන්නාරම කුරුණෑගල පුත්තලම අනුරාධපුර පොළොන්නරුව දිස්ත්‍රික්කවල. ඒතර ඔබතුමාගේ අර්ථකථනය තමයි මෙම දිස්ත්‍රික්ක තෝරාගත්තේ නියඟෙන් හානියු දිස්ත්‍රික්ක ලෙස. හැබැයි සුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රමවලට හිර වී තිබෙන්නේ නියගෙන් හානි වූ ප්‍රදේශවල ජනතාව පමණක් නෙවෙයි අනෙක් ජනතාවත්
ගන්නවා ගරු මන්ත්‍රීතුමා. නමුත් මේක පළවෙනි අදියර හැටියට අපි තීන්දු කළා. මේ වෙනකොටත් 75,000ක කාන්තාවන් 75,000කගේ රුපියල් 100,000 හෝ 100,000ට අඩුවෙන් ගත්ත ණය කපා හරින්න නියම කළා. දැන් මේ සතියේ සියලුම ඒ ණය සමාගම් අපිට දැන් එවන්න පටන් අරගෙන තිනවා. ඒ කණ්ඩායම වලට අයිති අයගේ නම සහ
ලිපි මම ඔබතුමාගෙන් එකින් එක ගන්නම්. එතකොට දැන් තමුන්නාංශගේ යෝජනාව තමයි මේ ණය වලින් ඒ කියන්නේ 2018 ජුනි මාසයේ වෙනකොට ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2018 ජුනි මාසයේ වෙනකොට අකණ්ඩව මාස 3ක් ගෙවා ගැනීමට නොහැකි වී තිබෙනවා නම් තමයි මේ අය මේ ණය මේ සහනය ලබා ගැනීම සඳහා වලංගුතාවයට ලක් වෙන්නේ. ඒතර ඔබතුමා ඒ කියන්නේ ජුනි මාසයේ වෙනකොට මාස 3ක් අකණ්ඩව ගෙවලා නැති අය තමයි මේකට ඇතුළත් වෙන්නේ. හැබැයි මෙහෙම වුණොත් ජුනි මාසයේ ජූලි මාසයේ අගෝස්තු මාසයේ ගෙවලා නැත්තම් එමත් විය හැකියි. මොකද අද තියෙන තත්ත්වය. ඒතර ඔබතුමා ජුනි මාසයේ කියන තැනකින් මේක නතර කරලා තිබෙනවා. එතන නිසා අකණ්ඩව මාස 3ක් ඒ අකණ්ඩව මාස 3ක් ලබා දී තන ලක්ෂයකට අඩු වේ වගේ පොලිය
ලක්ෂයකට අඩු ඒ වගේ හිග මුදල ආණ්ඩු විසින් කපා හරින්න එකඟතාවයකට එනවා. හැබැයි පොලිය කපා හැරිය යුතු වන්නේ එම මූල්‍ය සමාගම්. ඒතර මම තමුන්නාංශකින් දැනගන්න කැමති එම මූල්‍ය සමාගම් සහ මුදල් අමාත්‍යාංශතර එකඟතාවයක් ඇවිත් තිබෙනවාද? එම මූල්‍ය සමාගම් පොලිය කපා දැමීම සඳහා එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවාද?
ඒත් සමග සාකච්ඡා කළා තමයි ඒ තීන්දුවට ආවේ. හැබැයි මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා මන්ත්‍රීතුමා. මේ ලියාපදිංචි ශුද්‍ර ආයතන විතරයි. නමුත් මේ වගේම තවත් විශාල ප්‍රමාණයක් තියෙනවා පොලි මුදලා ඉල්ල කොහෙවත් ලියාපදිංචි වෙලා නැහැ. ඒ අයට අපිට කිසි සහනයක් දෙන්න ක්‍රමයක් නැහැ.
එතකොට ඔබතුමා කියන්නේ මේ මූල්‍ය සමාගම් සහ ඒක ලියාපදිංචි මූල්‍ය සමාගම් සහ මුදල් අමාත්‍යාංශ අතර එකඟතාවයක් ඔව් මහා බැංකුව අතර එකඟතාවයක් ඇවිල්ලා තිබෙනවා මේ පොලි අනුපාතික කපා හරින්න. රයිට්. ඊළඟ ඔව් ඊළඟ
කැප් එකක්
ඔව් 135 එකක්ම ගාව තියෙනවා මයිටි. ඊට පස්සේ තමයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඊට පස්සේ ඒ මූල්‍ය සමාගම් විසින්ම තමයි ණය වාරිකයක් කපා හරින්නේ. හැබැයි තමුන්නාංශේලා සමාන වාරික ගණනාවකින් අවුරුදු 3ක් ඇතුළත ණය වාරිකය ගෙවනවා. මම මේ යෝජනා දෙකම බලපුවහම ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔය පෞද්ගලික මූල්‍ය සමාගම් අනිවාර්යෙන් පෙළඹෙන්නේ මේක නොකරින්න. මොකද ඔවුන්ගේ ඔවුන් විසින් ලබා දීලා තියෙන පොලියක් පොලිය යම් පොලියකට ඒව ඔවුන්ගේ ආයතන ඉදිරි දැක්මත් එක්ක ගැටගස්සලා තිනෝ. දැන් තමුන්නාංශලා කියනවා පොලිය කපන්න. හැබැයි කපන පොලිය තමුන්නාංශලා දරා ගන්න. ණය වාරිකේ කපන්න. කපන ණය වාරිකේ අවුරුදු 3ක් ඇතුළත තමයි අවුරුදු 3ක් මා ගාව තිබෙනවා මේකේ මේ 3ක් කියලා තමයි ඔබතුමා ගැසට් නිවේදනේ තියෙන්නේ. ඔව් ඒ කියන්නේ තුනක් කියලා තමයි ගැසට් නිවේදනේ තිබුණේ මේ. ඔව් ඒ කියන්නේ අවුරුදු 3ක් ඇතුළත සමාන වාරික වලින් ගෙවා හරින්න මේ තියෙන්නේ. මූල්‍ය සමාගම් සහ සුද්‍ර මූල්‍ය ආයතනවල දැරීමට සිදුවන අලාභය මහා භාණ්ඩාගාරයේ විසින් වසර 3ක් තුල සමාන අර්ධ වාර්ෂික වාරික වශයෙන් අදාළ මූල්‍ය සමාගම් හා සුද්‍ර මූල්‍ය ආයතන වෙත ප්‍රතිපූර්ණ කරනු ලැබේ. ඒතර අවුරුදු 3ක් ඇතුළත මාස 6න් 6ට ඒ කොටස් 6කට බෙදලා මේක ලබා දෙනවා කියන එක තමයි නාංශල ප්‍රතිපත්ති. ඒතර මේක බලපුවහම රජයේ තීරණයක් ගත්තට ඒ තීරණේ විශාල බරක් ලැබිලා තිබෙන්නේ මේ මූල්‍ය සමාගම් වෙත. ඔවුන් පොලිය දරා ගන්නත් ඕන. ඔය ඔවුන් ණය මුදල් කපන්නත් ඕන. කපන ණය නම් ඒතර ණය මුදල කියන්නේ එම සමාගම් විසින් එම පුරවැසියන්ට ලබා දීපු එක. දැන් අපි කිතුව පොලිය ගත්තොත් ඔවුන්ගේ ආදායමක් ලෙස අපිට සලකන්න පුළුවන්. හැබැයි ණය මුදල කියන්නේ ඔවුන්ගේ ආයතන විසින්ම දරාගෙන ලබා දීපු එක. හැබැයි තමුන්නාංශය යෝජනා කරන්නේ ඒ කපන ණය මුදලත් මාස අවුරුදු 3ක් ඇතුළත තමයි ඒගොල්ලන්ට ගෙවන්නේ කියලා. ආ එකඟුණා නම් හොඳයි. හැබැයි මම කියන්නම්
තියෙන තත්ත්වය යටතේ
ගෙවන්නේ නැහැ
කියලා. ඇත්ත වශයෙන්ම හම්බු වෙන්නේ නැහැ.
දැන් එයාට ඒක හැබැයි මම දැක්කා වාර්තාවක් ඉදිරිපත් වෙලා තිබුණා අපේ වැඩිම ওই සුද්‍ර මූල්‍ය ණය තමයි ගෙවීමේ වැඩිම වාර්තා ප්‍රතිශතයක් හැටියට වාර්තා වෙන්නේ. මොකද ඒවා කණ්ඩායම් එකතු කරලා ඒ කණ්ඩායමට බලපෑම් කරලා අනිත් කෙනා විමර්ශනය කරනවා. ගෙවල් අතර රණ්ඩු ඇති කරලා
ඔව් ප්‍රශ්නයක් තියෙනවා.
ඒක
අර්ජනය කරනවා.
අර්ජනය කරලා කොහොම හරි ඒක 90%කට සුද්‍ර මූල්‍ය ගෙවීම.
සෙක්ෂුවල් ෆේවර්ස් ඉල්ලනවා එක එක විදිහේ ප්‍රශ්න ඇති කරලා තියෙනවා.
දැන් එතකොට ගරු නියෝජ්‍ය කතානායකතුමා එදා අප විසින් මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්න ඔබතුමාට ඉදිරිපත් කරා. ඒතර ඔබතුමා යම් පියවරක් කරන් තිබෙනවා. ඒ පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. හැබැයි දැන් මේ පියවරේ තියෙන අඩංගුව බලපුවාම මම දැනගන්න කැමතියි දැන් ඔබතුමාගේ අමාත්‍යංශයට මෙම සුද්‍ර මූල්‍ය ණය ලබාගත්තු අයගෙන් ප්‍රමාණයක් හැටියට කොච්චර සංඛ්‍යාවක් මේ කපා ගැනීමට එකඟතාවයකට ඇවිල්ලා තිබෙනවද? මුදලක් හැටියට ගත්තොත් පොලිස් සහ ණය මුදල කොච්චරද කියලා ඔබතුමාගා වார்த்தාවක් තියෙනවද?
අපිට කියලා තියෙන්නේ මහ බැංකුවෙන් 75,000ක් විතර මේ අපේ අපි කියපු කැටගරි එකට මේ අයත් වෙනවයි කියලා.
ඔව්. නමුත් කැටගරි එකට ඒ කියන්නේ අපි පොතේ මේවා ගණනය කරලා බලපුවා. මම කියන්නේ මේකයි.
ඔව්. හැබැයි මේ දැන් මේ මාසේ අන්තිමට ඉස්සෙල්ලා අපි ඇයට අවලා තියනවා ඒ අදාළ සමාගම් වලට මේ කැටගරි වල ඉන්න සියලු දෙනාගේම නාම ලේඛන අපිට එවන්නේ කියලා. දැන් ඇත්ත වශයෙන්ම එමින් තියනවායි කියලා මට ආරංචි
වුණා. දැන් අපිට දැන් ඔබතුමාට මගේ මහ බැංකුවේ පැත්තෙන් වාර්තා වෙන්නේ අපිට මේ ණයගත්තු අයගේ පැත්තෙන් වාර්තා වෙනවා. ණයගත්තු පැත්තේ අයගෙන් අපිට වාර්තා වෙන කරුණු තමයි මේ ආයතනයන් විසින් ලබා දෙන සමහර නිර්දේශයන් වලින් ඔවුන්ට මේ සහනය නොලැබීම සඳහා තමයි වැඩිතුප කටයුතු කරන්නේ. ඒ මූල්‍ය සමාගම් මෙහෙම කටයුතු කිරීම සඳහා පෙළඹෙනවා මේ කරුණු දෙකම. පොලිය කපා හැරීම මුළුමනින්ම වුන් මතත් වාරි ණය වාරිකේ කපා හැරීමේ අවුරුදු 3ක් වුන් දරා ගැනීමත් ඇතුළත් කොන්දේසි දැම්මහම රජයෙන් ඒ සඳහා ලබා දී තිබෙන ප්‍රතිපූර්ණ ප්‍රමාණවත් නැහැ. අඩුම තරමේ තමුන්වහන්සේට පුළුවන් නම් ඒ කියන්නේ මා අවුරුදු 3 දක්වා සමාන වාරිකව 6කින් දිගෙනව වෙනුවට තමුන්වහන්සේට පුළුවන් නම් කපන වාරිකේවත් ඒ කියන්නේ ණය වාරිකේකවත් ක්ෂණිකව එම සමාගම් මත ලබා දෙනවා යයි කියලා කොන්දේසියක් දැම්මුත් ඔවුන් පෙළඹේ වේවි මේ ජනතාවගේ ණය මුදල් කපාරින්. එහෙම නැත්නම් ඔවුන් කරන ඔවුන් අනිවාර්යෙන් කරන දේ තමයි මේ සමාගම් මොකටද මේ දෙක දරාගන්නේ? බලමු මොකද්ද වෙන්නේ කියලා. එතකොට අපි ප්‍රතිඵලය බලමුකෝ. ඔව්. අපි බලමු ප්‍රතිඵලය මොකද්ද කියලා. ඒ නිසා දැනට අපිට ගම්මාන වලින් වාර්තා වෙන්නේ ඔවුන්ට මේ සහනය ලබා දෙනවායි කියලා මාධ්‍ය හරහා ප්‍රකාශයට පත් කරලා තිබුණට තමන් ඒ සහනය ලබා ගන්න ගිහුවාම තමන්ින් පිටතට වැටීම තමයි වැඩිපුර සිදුවෙමින් තිබෙන්නේ කියලා. මොකද මේක ලක්ෂ සංඛ්‍යාවක්. ඒ කියන්නේ ග්‍රාමීය ජනතාවක අපි ගිහිල්ලා බැලුවොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශාල සංඛ්‍යාවක් ගමක 80%ක් විතර මේ චක්‍රයට අහු වෙලා තියෙනවා. ඒතර 75000ක් කියලා කියන ඉත ඉතාම සොච්චම් ප්‍රමාණයක් කියලා අපි හිතනවා. ඔව් ලක්ෂයට වඩා අඩුයි. නමුත් ඔබතුමා කියනවා ලක්ෂයට වඩා අඩු. නමුත් තැන් තුනකින් ගත්තත් ප්‍රධානක සලකනවා කියලා නේක හොඳයි. කමක් නැහැ. හැබැයි විශාල ප්‍රමාණය. මේක අහු වෙලා තිනවා 75000ක් නම් ඒක කිසිසේත්ම ප්‍රමාණවත් එකක් නෙවෙයි. මොකද ගම්මාන මට්ටමට ගිහිල්ලා බලුවොත් හැම කෙනාම මේකේ ගොදුරු බවට පත් වෙලා තිබෙනවා.
ඔබතුමා නිසා විනාඩි 2යි
තියෙන්නේ. ඔව් ඒ නිසා මේ නිර්ණායක ගැන තමුන්වහන්සේ ඊළඟ අවධානය යොමු කරන්න. ඊළඟ තමුන්වහන්සේ යෝජනා කරනවා මේ 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 අර පොලි අනුපාතික 35 මට්ටමේවත් පවත්වා ගන්න නම් ඔය කැප් එකක් දාන්න. හැබැයි මේකේ තියෙන්නෙම උපරිමයෙන් පවත්වා ගන්න යාමට අවශ්‍ය මාර්ග උපදේශ ශ්‍රී ලංකා බැංකුව විසින් නිකුත් කරනු ලැබි. හැබැයි මහ බැංකුවට කිසිදු පනතෙන් අපි සාකච්ඡා කරන මුදල් මේ මේ මහ බැංකුව අධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරනට ආපුවද සෝ ඔවුන්ට මේ බලයක් නැහැ කියන සර්කේ උන් එමින් තිබෙනවා. ඔවුන්ට එහෙම බලයක් නැහැ. ඉහළ පොලි අනුපාතිකය පිළිබඳ තීරණයක් ගන්න.
ඇයි ඉස්සෙල්ලා ඔය මේ ෆිනෑන්ස් කම්පැනි සහ මයික්‍රෝ ෆිනෑන්ස් කම්පැනි සම්බන්ධයෙන් තවත් පනත් සංශෝධනයකුත් ගේන්න බලාපොරොත්තු වෙනවා.
ඒ කියන්නේ මේක නීතියක් හැටියට පත් වෙන්නේ නැතුව මොකද මාර්ග උපදේශයක් දුන්නාම නෑ ජනතාව කැමති. ඔව් ඒක එක වළංගු වෙන්නේ නැහැ. ඒ නිසා තමයි උන්වහන්සේ කරේ අවධානය යොමු කරන්න ඕනකම තිබෙනවා. ඊළඟ තමයි ඒ නිසා මේක දැන් ඇත්ත ගත්තොත් ග්‍රාමීය පළාත්වල ණය බරෙන් පිළිච්ච ජනතාව මේ පිළිබඳ යම් අවධානයෙන් හිටියත් මේ පිළිබඳව යම් සහනයක් ලැබීවි කියලා බලාපොරොත්තු වෙන ඉතත් ඒ සහනය ඒ අපේක්ෂා කරන ප්‍රමාණයෙන් නොලැබෙන තත්ත්වයක් තිබෙන්නේ. කොහොම හරි තමුන්වහන්සේ දා අපි විවාදයෙන් පසු අපි කතා කරන ප්‍රතිඵලයන් එක්ක මේ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව අපි ස්තුතිවන්ත වෙනවා. නමුත් මේක ඉස්සරහදී ආයිතුයි. ඊළඟ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ කඩාවැටු මූල්‍ය සමාගම් පිළිබඳව. අපි ඒකත් මේ පාර්ලිමේන්තුවේ කතා කරා ETI ආයතනයේ. දැන් මොකද්ද කරන්න කියලා ඒ ජනතාවට කියන්න ඕනකම තිබෙනවා. මොකද ආයතනයේ පැත්තෙන් මේක පවත්වාගෙන යාම සඳහා යෝජනා ඉදිරිපත් කරනවා. නමුත් තැන්පත් කරුවන්ගෙන් පැත්තෙන් තියෙනවා මේක පවත්වාගෙන යන්න බැහැ කියලා. මහ බැංකුව පැත්තෙන් මොකද්ද ලබා දෙන නිර්දේශ මේ ETI ආයතනය. ඒ වගේම FNG ආයතනයේ තැන්පත් කරුවන්ගෙන් දැන් අවුරුදු 10කට වඩා වැඩි කාලයක් ඔවුන්ගේ මුදල් අහිමි වී තිබෙනවා. මොකද්ද ගන්න තීරණේ? ඊළඟ තමුන්වහන්සේ දන්නවා UB finance ආයතනය ඇති වී තිබෙන ගැටලු. ඒගොල්ලන් නිකන් කඩදාසියක් දීලා කිසිදු බලයක් නැති කොටස් සහතිකයක් ලබා දීලා තිබෙනවා. ඒ නිසා මීට පෙර අපි පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් මේ කඩාවැටෙන මූල්‍ය සමාගම්වල තැන්පත් කරුවන්ගේ අසරණභාවය පිළිබඳ ලක් කරත් ඊට පස්වම මම ඔබතුමා සහ අපි මුදල් මහ බැංකුවත් එක්ක අපි දීර්ඝ සාකච්ඡා පැය 7-8ක සාකච්ඡාවක් කරත් හැබැයි ප්‍රායෝගික පිළිතුරක් තාමත් ලැබිලා නැහැ. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ ETI ආයතනය, FNG ආයතනය, ඒ වගේම UB finance වැනි මේ කඩාවැටෙන මූල්‍ය සමාගම් පිළිබඳව නැවත අවධානය යොමු කරලා වේගවත්ව ඔවුන්ට යම් පීවරක් ගත යුතු කියන යෝජනාව තමයි ඔබතුමාට කරන්නේ. ඔබතුමා ලෑස්ති නම් අපිට ලෑස්ති මේ සතියේ බැරනම් ඊළඟ පාර්ලිමේන්තු සතියේ ඔබතුමා මුදල් අමාත්‍යාංශයේ මේ මේ මහ බැංකුවේ නිලධාරීන් එක්ක සාකච්ඡාවක් දෙනවා නම් එම ආයතනයන් කැඳවා මම නෙවෙයි අපි විතරක් නෙවෙයි ඒ තැන්පත් කරුවන්ගේ යම් නියෝජිතයන් එක්ක අපත් ඉන්න තැනක සාකච්ඡාවක් කර ඔවුන්ගේ ගැටලුවත් විසඳිය යුතු තිබුණා. මොකද ඒක විශාල ප්‍රමාණයක් සිවිධි විහාන කරගෙන තිනවා. විශාල ප්‍රමාණයක් මානසික රෝගීන් බවට පත් වෙලා තිබෙනවා. විශාල ප්‍රමාණයක් පවුල් අතර ආරවුල් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා ඒක ඛේදවාචකයක් බවට පත් වී තිබෙනවා. මේ කඩාවැටෙන මූල්‍ය සමාගම්වල මුදල් තැන්පත් කරුවන්ගේ ප්‍රශ්නේ. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරන්නේ ඊළඟ පාර්ලිමේන්තු සතියේදී මහ බැංකුවේ නිලධාරීන් සහ එම ආයතන වෙන්වෙන්ව කැඳවා ඔවුන් අතර විධිමත් සාකච්ඡාවක් කරා ඒ ප්‍රශ්නේ අවසන් කිරීම කරේ තමුන් වහන්සේගේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලමින් නතර වෙන බොහොම ස්තුතියි.